Sri Lanka, ඒක යදේශයක් උදෙසා පහන් දොරක්. නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානයෙන්. Radio Sri Lanka, presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානය සජීවීව තිළින කරන සී Sri Lanka ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
අද 2021 වර්ෂයේ පෙබරවාරි මාසේ 26 වෙනි සිකුරාදා. පෙබරවාරි මාසේ ඉවර වෙන්නත් තව දවස් දෙකයි. අදත් අපි ඔබේ නිවහනට ගොඩ වෙන්නේ සී Sri Lanka අලුත්ම කලබක් අරගෙන සෙනෙහසින් සොම්නසින් අපට සවන් දෙන ඔබ හැම දිනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමි. පෙබරවාරි මාසය නව සීලන්තයටත් ලංකාවට වගේමයි රස්නේ උහුලන්න බැරි තරම්. ලංකාවට වඩා වෙනසකට තියෙන්නේ රස්නේ තිබුණත් හමාගෙන යන සුළඟ සීතලයි. රෑට රෑට රස්නේ නිසා විදුලි පංකා AC දාල ඇඳට ගියත් රෑ වෙනකොට සීතල හින්දා ඒවා ක්‍රියා විරහිත කරන්න වෙන වෙලාවලු තියෙනවා. වැලන්ටයින් දවසේ ඔක්ලන්ඩ් නගරයෙන් මතුවුණු COVID-19 ආසාදිතයන් 3 දෙනාගේ ප්‍රශ්නය හිතුවට වඩා දුර දිග ගියා. ලෙවල් 3 ලොක්ඩවුන් එක දිග්ගැසෙයි කියලා ව්‍යාපාරිකයෝ සෑහෙන බයකින් හිටියා. නමුත් හොඳ වෙලාවට මේ බදාදරෑ 11:59ට ලෙවල් 3 එකෙන් ලෙවල් 2 එකට ගියා. ඒත් හිතුවේ නැති විදියට අලුත් ආසාදිතයින් 3 දෙනෙක්ම ආයෙම අඳුනගත්තා. පැපටොයිටොයි පාසල හරහා කියලායි කියන්නේ. කොහොම වුණත් නැවත ඇලර්ට් ලෙවල් එක ඉහළට ගෙනියන්නේ නැතුව සඳුදා වෙනස් කළ විදියට එහෙමම ඉන්න රජය තීරණය කළා. ඒකට ප්‍රධාන හේතුව වුණේ ආසාදිතයින් හැම දෙනාම එකම සෙරොලොජි කාණ්ඩේ අය බවත් එකම ජීනෝම් සීක්වන්ස් එකක් තිබෙන අය බවත් වීම නිසා. කොහොම වුණත් අපි හැම දෙනාටම විශාල වගකීමක් පැවරිලා තියෙනවා. ට්‍රේස් ඇප් එක පාවිච්චි කරන්න, Bluetooth ක්‍රියාන්විත කරන්න, පරතරය තියාගන්න, අත් සෝදන්න, බස් වල යනකොට, එහෙම නැත්නම් ගුවන් යානාවේ යනකොට මුව ආවරණයක් පළඳින්න, මේ වගේ දේවල් අපේ අතින් කෙරෙන්නම ඕන. දැන් අලුත්ම සොයා ගැනීම මේ COVID ප්‍රභේදය සෙම්ප්‍රතිෂ්‍යා ලක්ෂණ නැති ඇඟේ පතේ අමාරු ගතිය, ලෙතාජික් ගතිය රෝග ලක්ෂණ විදියට ඇති වෙන බව. කොහොම වුණත් ප්‍රවේශමෙන් ඉන්න කියලයි හැමෝටම රජය නිර්දේශ කරලා තියෙන්නේ. ඒ අතරේ COVID-19 සඳහා වුණු එන්නත ලබා දීමත් රජය විසින් ආරම්භ කරලා තියෙනවා. මුලින්ම වරාය, ගුවන් තොටුපළ වැනි තැන්වල වැඩ කරන අයට ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථානවල වැඩ කරන අයට දැනට එන්නත ලබා දෙමින් යනවා. එන්නත්වලට විරෝධය දක්වන සුළු පිරිසක් ඇරුණම බොහෝ දෙනෙක් එන්නත ලබා ගැනීමට කැමැත්තෙන් සිටින බවයි ආරංචි. එන්නත ලබාගත් විට එන්නත් ගමන් බලපත්‍රයක් නිකුත් කරන බවත්, මේ සහතිකය නැතුව කිසිම විදියකින් කිසිම රටකට යන්න අවසර නොලැබෙන බවත් තමයි ආරංචි. ළඟදී සිදු වුණු විශේෂ සිදුවීමක් තමයි නාසා ආයතනය විසින් අඟහරු ග්‍රහලෝකය වෙත 2020 ජූලි මාසයේදී යවන ලද පර්සීවරන්ස් යානය අඟහරු ග්‍රහයා මත පතිත වීම. මේ කාලයේම එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයත් චීනයත් තවත් යාන දෙකක් අඟහරු ග්‍රහයා වෙත යවා තිබෙන බව තමයි ආරංචි. හඳහන බලලා අඟහරු දෝෂ ගැන අපේ ජාතිය කතා කරද්දී දියුණු මිනිස්සු අඟහරු ග්‍රහයා වෙතට අභ්‍යවකාශ යාන යවන්න පුළුවන් තරම් ඉදිරියට ගිහින් වෙනදා පෙබරවාරි මාසයේ පැවැත්වෙන නවම් පෙරහැර පැවැත්වුණු බවක් ප්‍රවෘත්තිවල දකින්න ලැබුණේ නැහැ. ලංකාවේ COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 80,000ක් පසුකර ඇති බවයි සංඛ්‍යා ලේඛනවල සඳහන් වෙන්නේ. COVID-19 එන්නත ලබා දීම ආරම්භ කරලා තිබුණත් එය නිදිමත් විදියකට කෙරීගෙන යන බවක් පෙනෙන්නේ නැති බවයි ප්‍රවෘත්ති වාර්තා කරන්නේ. සමහර මැති ඇමතිවරු මුලින්ම එන්නත ලබා ගත්තත් සමහරු මහජනතාව එන්නත් කර අවසන් වුණාම තමන් එන්නත ලබා ගන්න බවයි කියන්නේ. මේ වෙලාවේ ලංකාවේ ලොකුම කතාවක් තියෙන්නේ කොමිෂන් වාර්තා දෙකක් ගැන. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව සහ දේශපාලන පරිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව. මේ අරුණම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ සංවිධානයේ ඉදිරියේ ශ්‍රී ලංකාව ඉදිරිපත් කරන කරුණු පැහැදිලි කිරීම පිළිබඳවත් ජනතාවගේ විශේෂ උනන්දුවක් යොමු වී තිබෙනවා. හැම දවසකම වගේ යම් උද්ඝෝෂණ ප්‍රමාණයක් ද රට තුළ පැවැත්වෙනවා. අලි මිනිස් ගැටුම්, පානීය ජලය ලබා ගැනීමේ දුෂ්කරතා, පහේ ශිෂ්‍යත්වයේ ඉතා ඉහළ කඩයිම් ලකුණු, රෝහල් සේවක සේවිකාවන්ගේ ප්‍රශ්න, මේ වගේ දේවල් නිසා තැන් තැන්වල උද්ඝෝෂණ. ඒත් වැඩිපුරම තියෙන ප්‍රශ්නය කැලෑලි කිරීම. පොඩි ඉඩම් පුංචි මිනිස්සුත්, ලොකු ඉඩම් ලොකු ලොකු කොම්පැනි මගිනුත් එලි කිරීම සිද්ධ වෙන බවයි පේන්නේ. ලෝක තෙත්බිම් දිනය වෙනුවෙන් පසුගියදා අලුතෙන් හිටවපු ආන විලුන්දාවේ කඩොලාන ශාක විශාල ප්‍රමාණයක් කවුරුන් හරි ගලවා දමා ඇති බව පුවත්පත්වල සඳහන් වෙනවා. ආන විලුන්දාව කියන්නේ ලංකාවේ තියෙන අනර්ග රැම්සා තෙත්බිම් ප්‍රදේශයක්. ලෝක තෙත්බිම් දිනය යෙදිලා තිබුණේ පෙබරවාරි 2 වෙනිදාට. නමුත් එදා හිටවපු කඩොලාන ගස් විශාල ප්‍රමාණයක් ගලවා දැමීම යම් කිසිවකු විසින් සිදු කර ඇති බවයි වනජීවි නිලධාරීන් පවසන්නේ. එක පැත්තකින් කොවිඩ් වසංගතය, තව පැත්තකින් ආර්ථික අර්බුදය, තව පැත්තකින් මානව හිමිකම් කවුන්සිලය. මේ සේරටම උඩින් මව්බිමේ පරිසර විනාශය. වැඩසටහන ආරම්භ කරන්න අපි හිතුවා පරිසර ගීතයකින්. මේ ගීතය රචනා කරලා තියෙන්නේ මහාචාර්ය ධම්මික තන්ත්‍රිගොඩ. ගායනා කරන්නේ TM ජාරත්න එක්ක උරේෂා රවිහාරි. සංගීත නිර්මාණය නවරත්න ගමගේ. අහලා බලන්න හොඳ පරිසරයක් ගැන කියවෙන ගීතයක්.
මඟ පැතිරෙයි මින් රළ රඟයි සමගින් මුසුවි මින් රළ රඟයි සමගින් මුසුවි සිසිලයි සෙවනයි
සුගිය දවස්වල ලෝක ප්‍රවෘත්තිවල ප්‍රධාන තැනක් අරන් තිබුණා අඟහරු ග්‍රහලෝකයේ වෙත යවූ අභ්‍යවකාශ යාන පිළිබඳව. අඟහරු කියන්නේ සූර්යාගේ ඉඳන් තියෙන දුර බැලුවොත් හතරවෙනි තැන තියෙන ග්‍රහයක්. දූවිලි පිරුණු සීතල ඉතාම තුනී වායුස්තරයක් තියෙන කාන්තාරයක් වගේ තැනක් විදියටයි අඟහරු ග්‍රහය සැලකෙන්නේ. ග්‍රහලෝක පිළිබඳ තොරතුරු සොයන අය කියන විදියට අඟහරු ග්‍රහය තුළ ඍතු තියෙනවා. කඳු වැටි වගේ දේවල් පේන්න තියෙනවා. නිෂ්ක්‍රීය ගිනි කඳු තියෙන බවත් පේන්න තියෙනවලු. පරීක්ෂණවලට භාජනය කරපු ග්‍රහලෝක අතරින් මුල්ම තැනක් ගන්නෙ අඟහරු. මේ වෙනකොටත් නාසා යාන දෙකක් අඟහරු ලොව මතුපිට ගවේෂණ සිදු කරමින් ඉන්නවා. චීන යානාවකුත් අඟහරු ලොවට පතිත වීමට බලාපොරොත්තුෙන් ඉන්න බවයි කියන්නේ. ඒ අරුණම අඟහරු ග්‍රහයාගේ වටේ අභ්‍යවකාශයේ චන්ද්‍රිකා එහෙම නැත්නම් පරීක්ෂණ සඳහා යෙදවූ පාවෙන පරීක්ෂණාගාර 8ක් දැනටමත් අඟහරු පිළිබඳ තොරතුරු සොයමින් එය වටා භ්‍රමණය වෙමින් පවතිනවා. බොහොම පරීක්ෂණ වලින් පෙනී ගිහින් තියෙන්නේ අඟහරු කාලෙකට ඉස්සෙල්ලා දැනට වඩා තෙතමනය තිබුණු දැනට වඩා උණුසු දැනට වඩා ඝන වායුගෝලයකින් සැදී තිබුණු බව. කොහොම වුණත් පසුගිය 19 වෙනිදා 2021 පෙබරවාරි මාසේ 19 වෙනිදා නාසා ආයතනයේ පර්සීවරන්ස් රෝවරය අඟහරු මත පතිත වූ බවයි ආරංචි මාර්ග පවසන්නේ. මේ වෙලාවේ අපිට මතක් වෙනවා අපේ රටේ අඟහරු ග්‍රහය ගැන කෙරෙන කතාබහ. අපේ හඳහන බැලුවොත් ග්‍රහයෝ 9 දෙනෙක් ඉන්නවා ඒ කොටුවල. ඒ ග්‍රහයන් අතරේ කුජ කියලා අඳුන්වන්නේ මේ අඟහරු ග්‍රහය. මට මතකයි අපි ලංකාවේ ඉන්න කාලේ විවාහ වෙන වයසේ ඉන්න අයගේ හඳහන් ගැන අපේ වැඩිහිටියෝ කතා වෙනවා. විවාහ වෙන්න පොරොන්දම් බලනවනේ. එතකොට ඇහෙනවා අපෝ අඟහරු හතේනි. මේ වගේම හඳහනක් ලැබුණ නැත්තම් කසාද බඳින කෙනා අකාලේ මැරිලා යනවා. අදත් ඉරිදා පුවත්පත්වල පළවෙන මංගල යෝජනා දිහා බැලුවොත් ඔබටත් දැක ගන්න පුළුවන් ඒ හැම දැන්වීමකම වගේ තියෙනවා පාපයෝ නැති එහෙම නැත්නම් පාපයෝ ඇති හඳහන් හොයන අය. කුජග්‍රහයත් අයිති වෙන්නේ මේ පාපී ග්‍රහයෙක් විදියට. ඒ කියන්නේ අඟහරු කියන ග්‍රහය පාපී ග්‍රහයෙක් කියලයි ජ්‍යොතිෂයේ සඳහන් වෙන්නේ. ඇත්තටම පෘථිවියට වඩා ආලෝක වර්ෂ ගණනාවක් ඈතින් තියෙන ග්‍රහ ලෝකයකට අපේ ජීවිතවල සේරම අවස්ථාවලට බලපෑමක් කරන්න පුළුවන්ද? ප්‍රශ්නයට උත්තරේ ඔබේ විශ්වාසය අනුව වෙනස් වෙන්න පුළුවන්. ඕනෑම කෙනෙක් ඉපදෙන වෙලාවට මුදුන් වෙලා තියෙන රාශිය, එහෙම නැත්නම් ලග්නය, එහෙමත් නැත්නම් තාරකා රූප සමූහය තමයි අපේ ලග්නය කියලා හඳුන්වන්නේ. ඒ වෙලාවට ඒ ග්‍රහලෝක පවතින ස්ථානත් ජ්‍යොතිෂ ශාස්ත්‍රය අනුව ගැනලා කරලා හඳහනක් හදනවා. සමහරලාට කියනවා ගුරු එකේ, චන්ද්‍රයා දෙකේ, බ්‍රහස්පති තුනේ, ඔය විදියට ගැනලා කරලා හඳහනක් හදන්න ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙකුට පුළුවන්. ස්වාභාවික දරූපතකදී වගේ නෙවෙයිනේ, සිසේරියන් සැත්කමකින් දරුවෙක් ඉපදුනොත් ඒ ඉපදුණු වෙලාව හරියටම කියන්න පුළුවන්ද? මං හිතන්නේ තම තමන්ගේ විශ්වාසය අනුව අදත් අඟහරු ඇතුළු සේලම ගහලෝකවලට අපේ ජීවිතවලට බලපෑමක් කරන්න පුළුවන්, එහෙම නැත්නම් කරන්න බැහැ කියන අය ඉන්නවා. නමුත් අඟහරු ලෝකයට යන්න හිතපුවත් නැති කාලෙක ජිප්සි සංගීත කණ්ඩායම අඟහරු ලෝකයේ ඉන්න ජීවීන් ගැන අපූරු ගීතයක් නිර්මාණය කළා. අවුරුදු ගණනාවකින් අපි මේ ගීතය අහලා තිබුණේ නැහැ. ඒත් පර්සීවරන්ස් රෝවරය අඟහරු ලෝකයට ඇතුළු වුණා කියලා දැනගත්තම හිතුණා මේ වෙලාවේ මෙතෙන්ට ගැලපෙන්නේ මේ ගීතය කියලා. අහලා බලන්න, සමහර විට ඔබත් මේ ගීතය අහන්නේ බොහොම කාලයකට පස්සේ වෙන්න පුළුවන්.
පීරිසියක් උඩ නැගලා පිටසක් බලකින් මෙහාට බැහැලා ආවේ කුමටද ඇත්තට ඔහෙලා කුරුමිට්ටෝ අපි නම් නෑ කවදාවත් දැකලා පුදුමත් හිතෙනව දැක්කම ඔහෙලා පොඩ්ඩක් බලමුද වතකොත අහලා කුරුමිට්ටෝ කොයි දේසේ ඉඳලාද එන්නේ විහාට ආවේ කුමකටද ඔය තරමට මිදි මොකද හලෝ අනික කුලෙන් හිටගත් හැකිද ආවෙන පීරිසියක් උඩ නැගලා පිටසක් බලකින් මෙහාට බැහැලා ආවේ කුමටද ඇත්තට ඔහෙලා කුරුමිට්ටෝ අපිනම් නෑ කවදාවත් දැකලා පුදුමත් හිතෙනව දැක්කම ඔහෙලා පොඩ්ඩක් බලමුද වතකොත අහලා කුරුමිට්ටෝ අලාවේ තිබේද නව පෙරළි නළු නිළියන් කොහොමද මල්ලි නැටුම් ගැයුම් එහෙ තියනවද එහෙනම් කීයක් තියනවද යක් කඩද තර්ජන තර්ජන එහෙ නැද්ද ගැහැනුන් හට එහි සමතැනද කැමති නැද්ද මෙහි නවතින්න වැඩිදුර විස්තර අහන්නේ නෑ දැන් මම යන්න දෙන්න බැරියෝ
ස්ත්‍රේගෙන ඇහුණාම අඟහරු ග්‍රහයා ගැනත් ඒ අභ්‍යවකාශ ගමනේ විද්‍යාත්මක තොරතුරු ගැනත් තරමක් සොයා බලන්න සිතුණා. රජාන්ත්‍රික ඉංජිනේරුවරයෙක් හැටියට මට අඟහරු ග්‍රහයා ගැන තියෙන ඉතාමත්ම සීමිත දැනුමක්. පොඩි දවස්වල පුංචි පුංචි අසනීප හැදුනාම මට මතකයි අපි ආච්චිගෙන් බේරෙන්න බෑ, මේවා හැදෙන්නේ ග්‍රහපොළවලට, ඒ නිසා භූව ගුරුනාසිට කියලා ග්‍රහ පූජාවක් කරගන්නට ඕනේ කියලා. තාත්තත් ඉතින් ආච්චිගෙ කරදරයෙන් බේරෙන නිසාද ඒ ගුරුනාසිලව ග්‍රහ පූජාවක් කරනවා. අපිත් ආසයි ඒ වගේ වැඩ කටයුතු ගැන බලාගෙන ඉන්නේ දවසල. මුලින්ම ගොකත්තක් අරගෙන ඒවා ලස්සනට කැටයම් කපනවා, මල් ආසනය හදන්න. අපි කොයිතරම් උත්සාහ කරත් ඒ තරම් සියුම් ලස්සනට කපන්නට අපිට බෑ. බෝ ගුරුනාසක වැඩවලින් අපි ඒ තරම් කැමති නැති වැඩකුත් තිබුණා. ඒ තමයි එයා නටන්නේ බොහොම පොඩ්ඩ, ඊටතර බොහොම හිමි, වයස නිසා වෙන්නේ නැති. ඒත් ඔක්කොට වඩා එයා ග්‍රහ පූජාවට බෙරකාරෙක් ගියන්නේ. ඒකට තමයි අපි ඉතරම් කැමති නැත්තේ. එයා කරන්නේ උඩැක්කයක් ගහගෙන එයාම නටනවා. ඉතින් අපිට ඒක මදි. සද්දට බෙර ගහගෙන උඩ පැනකට නටනවා නම් තමයි අපි ඒ දවසට කැමති. කොහොම නත් ග්‍රහ පූජාවට පස්සේ එයා කියනවා, දැන් ඉතින් අඟහරු හරි සෙනසුරු හරි කාගේ හරි ග්‍රහයෙකුගේ දෝෂයක් තිබුණා නම් ඒවා දූරීභූත වෙලා මෙතෙන් පටන් සනීපයි කියලා. ඉතින් ඒ දවසල මේ තරම් ලේසියෙන් ඉතාම අඩු වියදමකින් ග්‍රහයන්ගෙන් වැඩගත්තත් දැන් ඒවට ඉතාමත් විශාල වියදමක් දරනවා. ඒ දවසල ගුරුනාසේ ගොඩක් ගහනකොට ග්‍රහයෝ අපේ ගෙදරට මෙනවා. ඒ දැන් අපි ඒගොල්ලන් ගාවට යන්න ඕනේ කිලෝමීටර් මිලියන 215ක් ගෙවාගෙන. ඉතින් ප්‍රවෘත්ති මාධ්‍යවල තියෙන අන්දමට මේ දවසල ගුරුනාසර තුංගොල්ලක් අඟහරු ග්‍රහය හැම වෙන්න ගිහිලා තියෙනවා. ඒත් ලංකාවේ වගේම තමයි මූණට මූණ හම්බ වෙන්න සැහැන වෙලාවක් පොලිමේ ඉන්න ඕනේ. ඒ තරම් ලේසි නෑ. ඒ වට පහසුකම් සලස්සන මෑණිවරුන්ට හරි පියවරුන්ට හරි දොළපිදින දෙන අන්දමට තමයි ඉස්සෙල්ලාම හම්බ වෙන්න පුළුවන්. ඉතින් මේ තුංගොල්ලෝ තමයි ඇමරිකාව, චීනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය. පොලිමේ මුලින්ම ගිහින් තියෙන්නේ ඇමරිකාව. ඒ නිසා ඒගොල්ලන්ට මුලින්ම මූණට මූණ හමුවීමක් ලැබිලා තියෙනවා. ඒ පසුගිය පෙබරවාරි 19 වෙනිදා චීන අභ්‍යවකාශ යානය වන ටියන් වෙන් අඟහරු ග්‍රහයාගේ කක්ෂයට දැන් ඇතුළු වී තියෙන බව වාර්තා වෙන අතර එය ගොඩබැස්වීමට පෙර අඟහරු ග්‍රහයාගේ වායුගෝලය ඇතුළු තවත් බොහොමයක් කරුණු ගැන හදාරමින් ඉන්න බවයි අපිට ආරංචි. ඉතින් එහෙම කරලා තවත් සති කීපයකදී අඟහරු මතට ගොඩබැසීමට සූදානම් වන බවයි වාර්තාවන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ යාත්‍රාව කක්ෂයේ සිට තොරතුරු ලැබෙන නමුත් ගොඩබැසීමක් කෙරෙන්නේ නැහැ. ඉතින් මුලින්ම ගොඩබැසූ ඇමරිකානු පර්සිවියරන්ස් යානාව ගොඩබැස ඇත්තේ කලින් සැලසුම් කළ පරිදිම ජෙසෙරෝ කියන ආවාටය ඇතුළට. අවුරුදු බිලියන ගණනකට පෙර මෙහි ජලය තිබී ඇති බව විද්‍යාඥයන් විශ්වාස කරනවා. මේ ආවාටය හරහා පැරණි ගංගාවක් ගලා ගොස් ඇතැයි ඔවුන් විශ්වාස කරනවා. එනිසාම එම ග්‍රහයා තුළ ජීවීන් සිටී නම් ඔසිට ඇත්නම් ඒගෙන සොයා බැලීමට මේ ප්‍රදේශයේ ඉතාමත් සුදුසුයයි නාසා ආයතනයේ විද්‍යාඥයන්ගේ අදහසයි. ඒ පර්යේෂණ තවමත් මූලික අවධියේ තිබෙන නිසා අපිට තාම තොරතුරු ලැබිලා නැහැ. ඒත් අනාගතයේදී මේ ග්‍රහය ගැන විස්තර මිනිස් වර්ගයා වෙත ලැබෙවි. මේ කණ්ඩායම් තුනම මේ ග්‍රහයාගේ පෘෂ්ඨිය මත ශුද්‍ර බැක්ටීරියානු ජීවය පිළිබඳ පර්යේෂණ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබලට සිතෙන්නට ඇති ඇයි මේ යාන තුනම එකවර යන්නේ කියලා. ඒකට හේතුව පෘථිවියත් අඟහරු ලෝකයක් අතර ඇති දුර ප්‍රමාණය ඉතාමත්ම කිට්ටු වන්නේ මාස 26කට වරක්. ඒ කියන්නේ අවුරුදු දෙකකට පමණ වරක්. මේ කාලේ නොගියොත් තවත් අවුරුදු දෙකක් ඉන්න ඕනේ ආපහු යන්න. ඉතින් තුංගුල්ලම මේ කාලේ තෝරගෙන තියෙනවා. නැත්තම් අවුරුදු දෙකක් පහු වෙන ඉඳ. ඇමරිකාවත් චීනයත් ජීවිතාත්මක පරිශ්‍රම වලට මූලික තැනක් දී තිබුණත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන අරමුණ වන්නේ මේ හරහා ඒ රටේ තරුණ පරපුරේ අවධානයත් උනන්දුවත් විද්‍යා පරිශ්‍රම සඳහා යොමු කරවන්න. එම යානයේ නම හෝ එම නැත්තම් බලාපොරොත්තු යන අදහස. ඔවුන් බලාපොරොත්තු වන්නේ අඟහරු වර්ෂයක්. එසේ නැත්තම් පෘථිවි දින 687ක් එම හෝප් යානය අඟහරු ලෝ වටා පරිභ්‍රමණය වීමට සලස්වීම. ඒ කාල පරිච්ඡේදය තුළ විශාල දත්ත ප්‍රමාණයක් එකතු කර ගැනීමට ඔවුන්ට හැකිවේවි. ඒ සමගම ඒ දින 687 තුළ එම නැත්තම් අවුරුදු දෙකක පමණ කාලයක් තුළ එම අරාබි රටවල් වල ජීවත් වන තරුණ පරපුර තුළ විද්‍යා අධ්‍යාපනය ගැන සැහැණ උනන්දුවක් ඇතිවේවි. රටක දියුණුවට මිත්‍යාව වෙනුවට විද්‍යාව හැදෑරීමට තරුණ පරපුර උනන්දු වුවහොත් රටට ඒ වගේම මුළුමහත් ලෝකයටම විශාල සෙතක් වෙන බවට කිසිම සැකයක් නැහැ. ඉගෙන කතා කරනකොට ඇමරිකානු පර්සිවියරන්ස් යානයට සම්බන්ධ වූ ශ්‍රී ලාංකික කාන්තාවක් ගැනත් අපි කීවෙතුමයි. ඈ මෙලනි නිලන්ති මහා ආරච්චි. මෙලනි ශ්‍රී ලංකාවෙන් පිටවෙලා ඇමරිකාවේ පදිංචිලා ගොස් තියෙන්නේ 2003 වසරේදී. ඒ ඇගේ කුඩා දියණියට තමට වඩා හොඳ ජීවිතයක් ලබා දීම සඳහා. මෙලනි බම්බලපිටියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ආදිශ්‍යාවක්. ඒත් විශ්වවිද්‍යාලයට ගොස් නෑ. ඇමරිකාවට ගියාට පස්සේ මෙලනිට හිතලා තියෙනවා තමුන්ට කුඩා දරුවෙක් හිටියත් උසස් අධ්‍යාපනයක් ලබා ගන්න. ඇයට කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාව හදාරන්නට අවස්ථාවක් ලැබිලා තියෙනවා. වසර 4කින් උපාධිය නිම කරලා තියෙනවා. අභ්‍යවකාශ තරණය ගැන විශාල උනන්දුවක් ඇතිකරන සිටි ඇය 2015 නාසා ආයතනයට එක් වෙලා විදුලි පරිපථ නිර්මාණ අංශයේ ඉහළ රැකියාවකට පසුව පත් වෙලා තියෙනවා. එදින ඇගේ මතනේ විශේෂත්වය එවැනි විදුලි පරිපථ නිර්මාණයයි. පර්සිවරන්ස් යානයේ රැගෙන ගිය මාස් සරෝවර් කියන අඟහරු ලෝකය හරහා දිවයන වාහනේ සම්පූර්ණ විද්‍යුත් පරිපථ යාන්ත්‍රික සැලැස්ම නිර්මාණය කරලා තියෙන්නේ මෙලනි. මතනේ ඒක ඉතාමත්ම වැදගත් ඒ වගේම ඉතාමත්ම වටිනා අංගයක් මේ විද්‍යුත් පරිපථ යාන්ත්‍රික සැලැස්ම. ඉතින් මම හිතන්නේ ඒක ලංකාවට ඇත්තටම විශාල ගෞරවයක් එවැනි දෙයක් කිරීමට ශ්‍රී ලංකික කාන්තාවක් එක් කරගෙන නිසා. ඉතින් පසු ඇත්තටම දැන් නාසා ආයතනය නිවත් වෙලා ස්පේස් එක්ස් ආයතනය සමග සම්බන්ධලව කටයුතු කරනවා. ස්පේස් එක්ස් ආයතනයත් අඟහරු ලෝකයට එනත අඟහරු ග්‍රහය වෙත මිනිසුන් ගෙන යා හැකි ආකාරය ගැන පර්යේෂණ කරමින් සිටින්නේ. ඇයි ඒ පර්යේෂණ කණ්ඩායම් සමග කටයුතු කරමින් සිටිනවා. ඉතින් අපේ ලංකාවෙත් ඇත්තටම ඇය ගැන මීට වඩා ප්‍රචාරයක් දෙනවා නම් අපේ ලංකාවෙත් අභ්‍යවකාශය තරණය ගැන මීට වඩා උනන්දුවක් ඇති වෙලා විද්‍යා අධ්‍යාපනයට මහත් රුකුලක් ලැබෙන තේ අපි විශ්වාස කරනවා.
සෙනෙහසින් කුලගෙත පිය නගන්නේ සනුපරේ අභිමානය දුවේනුම මගේ ප්‍රාණය සැබෑමුණ සුභ සිහිනයයි සෙනෙහසින් කුලගෙත පිය නගන්නේ සනුහරේ අභිමානයයි පරවෙන නිසාමයි දුක දිනහිලෙන හැටි දුවේ නුඹ දැන උගත් පාඩම තමයි මිල මුදල නිල බල යනොදෙයි මිල මුදල නිල බල යනොදෙයි කල හොඳම විතරක් ඉතිරි වෙයි කල හොඳම විතරක් ඉතිරි වෙයි දුවේනුඹ මගේ ප්‍රාණයන් සැබෑවුන සුබ සීනයයි සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ සනුහරේ අභිමානයයි එදා සියලේ කඳුළු දහදිය පුදා පරපුරෙන් පරපුරට රැගෙන ඒ ගෞරවය මගේ දුව තමා නුඹ යන්නේ හිස් දැතින් නොවේ නුඹ යන්නේ හිස් දැතින් ගෙනියන්නේ ඒ අභිමානයයි ගෙනියන්නේ ඒ අභිමානයයි දුවේනුම මගේ ප්‍රාණයයි සැබෑවුන සුබ සිහිනයයි සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ සනුහරේ අභිමානයයි දුවේනුඹ මගේ ප්‍රාණයයි
රවි සිරිවර්ධන පෙරලිකාර්ම මම දකින්නේ නිතරම තමන්ගේ මතය පළ කරන්න නොබියව ඉදිරිපත් වන තරුණයෙක් හැටියට. ඒ නිසා මේ පෙරලිකාර විචාරකයා මුලින්ම ඔබට ගේන්නේ අඳුර කුටිය තුල දොරගුළුලාගෙන ගායන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නැසේ. රවි විප්ලවයෙන් පටන් ගන්න කියලා හදන්නේ මං හිතා.
ඔව් අනිවාර්යෙන් මම මේ ගීතය තෝරගත්තෙම මහේෂා මේ දැන් මේ ගීතය අපි දශක 30කට වැඩි අහන ගීතයක් නේ මම විශ්වාස කරන්නේ
නැහැ. අවුරුදු 30කට වැඩි.
ඔව් ඔව් අවුරුදු 30කට තුනකට වැඩි. මම විශ්වාස කරන්නේ නැහැ මේ ගීතය අපේ සමාජය ඇහුවයි කියලා. පුද්දලික විශ්වාස කරන්නේ නැහැ. එතකොට සෝමහාමුදුරන්ට ආදරය කරාට දෙවියෝ අතෑරියේ නැහනේ. අපේ සමාජයේ නේ. ඉතින් ඒ වගේ. ඉතින් මම මේ ගීතේ තෝරගන්නෙම දැන් මිනිස්සු දැන් බුදුදහම කියලා කියන්නේම මහේෂ් අදේවවාදී දර්ශනයක්. ඒ අදේවවාදී. ඒ දේවවාදී නෙවෙයි. එසා බුදුහාමුදුරෝ අවිද්‍යාවෙන් විද්‍යාව මතු කරගත්ත කෙනෙක්. මුදුන් උපන් වකවානුවේ මිනිස්සු ගස් ගල් වලට නොපෙනෙන බලවේග වලට වන්දනාමාන කරනකොට ඒ මේ අවිද්‍යාව විද්‍යාත්මක කියවීමක් සහිතව බුදුහාමුදුරුව ලෝකෙට දේශනා කර අය මුළු විශ්ව දර්ශනයක් හැටියට. ඒක දර්ශනයක් ආගමක් නෙමෙයි. මේ ලංකාවේ එක ආගමක් හැටියට තමයි හදාහන්නේ. ඒක වැරදි. ආගමක ඉන්නේ අනුගාමිකයෝ. බුදු දහමේ අනුගාමිකයෝ නෑ. බුදු දහමේ ඉන්නේ නුවණින් විමසා තර්ක කරමින් තේරුම් ගන්න ප්‍රඥාවන්තයෝ තමයි ඉන්නේ. ඒ තරම් විද්‍යාත්මක ධර්මයක් නිසා. ඒතර මේ ගීතේ මම තෝරගන්නෙම මේ දශක තුනකට අධික කාලයක් ඇහෙන අපි ආස මේ ගීතේ ඇත්තටම අපි කියවා ගත්තද කියන ප්‍රශ්නේ සාකච්ඡා කරන්න. දැන් අද වෙනකොට මිනිස්සු විවිධ විශ්වාසවල ඉන්නවා. ඒවම අහිංසකයි. ඒ කියන්නේ අද වෙනකොට මිනිස්සු තමන්ගේ ජීවිතයේ ආර්ථික වශයෙන් දැඩි පීඩාවන් වල ඉන්නවා. සංස්කෘතික ජීවිතය අහිමි වෙලා තියෙන මිනිස්සුන්ට තමන්ට වින්දනය කරන්න වටපිටාවක් නැහැ. ජීවත් වීම දෛනික ජීවිතේ බරපතල අරගලයක ඉන්නවා. මේ තමන් ජීවත් වෙන තියෙන පොළවේ තියෙන අවුල ලියා ගන්න බැරුව ඉන්න මිනිස්සු හරි ලේසි නොපෙනෙන බලවේගයක එක්ක සම්බන්ධ කරන් යක්ෂයෝ එක්ක භූතයෝ එක්ක දෙවිවරුෝ එක්ක. අද දවසේ ලංකාවේ හුඟක් මාධ්‍ය ව්‍යාපෘතින් තියෙනෙත් මේ කටයුත්තත් එක්ක. කියන්නේ උදේ පාන්දර පටන් ගන්නවා මිත්‍යාවෙන්. පටන් අරගෙන ඊට පස්සේ කොණ්ඩේ කපන අයනෝ, කෑම වෙන අයනෝ, නියපොතු පාට කරන අයනෝ. හැබැයි කිසි වෙලාවක දකින්නේ නැහැ ඔළුව හදන මිනිහෙක් කෙනා මේ සමාජේ මේ මාධ්‍ය ගෙන්නනෝ. ඒ නිසා අපි බරපතල අවුලක ඉන්නේ සමාජයක් හැටියට. අපි කොහෙටද යන්නේ? අපි ඇත්තටම මේ පොළොවේ පා ගහලා ඉන්න මේ අනතුරු තේරෙන්නේ නැති කමක් තියෙනවා. අද වෙනකොට දේවතායලි පෙන්නමින්, රැස්වලු පෙන්නමින්, දෙවිවරු පෙන්නමින් මේ අන්ත අසරණ අර්ථ ක්‍රමයේ විසින් අසරණකම මිනිස්සුන්ගේ පොකට් එකට ගහන වටපිටාවක් තමයි තියෙන්නේ. ඒක බරපතල විදිහට සිද්ධ වෙනවා. ඉතින් මේ ගීතේ තියෙන්නේ අඳුරු කුටිය තුල දොරගුළු ලාගෙන ගායන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නැසී පොළව කොටන තැන පාර තනම තැන ගිනි අම්මව්වේ මහවරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ. මේ ගීතේ ආමන්ත්‍රණය කරන්නේ මිනිසුන්ගේ ශක්තියින් වලට. මේ සමාජයේ මිනිසුන්ගේ ශක්තියින් බිඳ වැටලා තියෙන්නේ. ඒ කියන්නේ මේ සමාජය තවදුරටත් මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. එකිනෙකා විශ්වාස කරන්නේ. එතකොට ඒ බඳු සමාජයක නොපෙනෙන බලවේගවල පිහිට පතන අහිංසක මිනිස්සුන්ගේ මහනුභාවය මංකොල්ලකන වටපිටාවෙන් අපි වහා නිදහස් විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. මම විශ්වාස කරන්නේ මහේෂ් දෙවිවරු ඉන්නේ මිනිස්සු ඇතුළෙම තමයි. අපි නිකන් කල්පනා කරලා බලමු. මිනිස්සුන්ගේ ජීවිතය තා පොඩ්ඩක් වැඩි කරන්න ඉතා අත්‍යවශ්‍ය බෙහෙතක් හොයාගන්න පර්යේෂණාගාරයක තමයි අපිට දෙවියෝ හම්බ වෙන්නේ. ඊට පස්සේ ඔබෙත් මගෙත් කුසගින්න නිවන, මුළු මහත් මානව සංහතියෙම කුසගින්න නිවන පොළොවත් එක්ක හැප්පෙන මිනිස්සු ඇතුළු තමයි අපිට දෙවිවරු හම්බ වෙන්නේ. මේ ලෝකෙ සියලු නිර්මාණ කිසිවන් අදෘශ්‍යමාන බලවේගයෙන් සිද්ධ වූ දේවල් නෙවෙයි. මුළු මහත් මිනිසුන්ගේ ශ්‍රමය, ප්‍රඥාව, ඥානය සහ වීරය මේ සියල්ලම කිසිවන් අදෘශ්‍යමාන බලවේගවල නිර්මාණ නෙවෙයි. මේ මොහොත, මේ උදා වෙන මොහොත, මේ බලන් ඉන්න මේ මොහොත නිර්මාණය වෙන්නේ මහේෂ් අදෘශ්‍යමාන බලයකින් නෙවෙයි. මිනිසුන්ගේ විවිධ නිර්මාණාත්මක හැකියාවන් එක අබද්ධ වෙලා අද දුමාල් ගයන්නේ එහෙම වේදිකාවක. ඒසක් කිසිවක් අදෘශ්‍යමාන නෑ. සියල්ල දෘශ්‍යමානයි. එතකොට දෘශ්‍යමාන ලෝකෙක මිනිසුන්ගේ ප්‍රතිභාව, කුසලතාවේ ශක්තියින් ධෛර්යයෙන් එක්ක ඉස්සරහට ආවිතු නූතන විද්‍යාත්මක ලෝකෙක අපි ආපස්සට අරගෙන යනවා නොපෙනෙන බලවේග වලට. ඒ විතරක් නෙමෙයි, අපි බෙහෙත් ගහන පළතුරු වට්ටි වලට දෙවියෝ ආස කරන වටපිටාවක් විශ්වාස කරනවා. ඒ කියන්නේ දිව්‍ය ලෝකයක් කියලා කියන්නේ දිව්‍ය සැපසහිත තනක් වෙන්න ඕන නෑනේ. මම මේ තරකයක් ගොඩනගන්නේ. දැන් ලංකාවේ මිනිස්සු පවා කන්නේ බෙහෙත් ගහපු පළතුරු. ඒතර මේ දෙවියෝ ගේ ඉල්ලීම් ඉල්ල කරනවා හරියට ලිප්ටන් වරරමෝ වගේ මේක. ඒ කියන්නේ ඒ අය තමන්ගේ වීරය සම්පූර්ණ බාර දෙනවා අඳුරු කුටියකට බාර දීලා ඒකේ මිනිසා විසින්ම අඹපු දේව රූපයකට සියල්ල බාර දෙනවා. එතකොට 33,000 දෙවිවරු කියලා කියනවා. ඒ සියල්ල මිනිසුන් නිර්මාණ, මහා බ්‍රහ්මයා නිර්මාණය කරන දෙවියෝ. එතකොට මේ දේව නාමා වලියම නිර්මාණය කරන මිනිස්සු 33,000 කියන්නේ මිනිස්සු. මම දන්නේ නැහැ ඒක සංගණනයක් කරාද කියලා. නමුත් මිනිස්සු කියන්නේ. එතකොට මේ අස්පනා පිට පෙරෙන මහ පොළොවේ යථාර්ථය මෙතරම් විද්‍යාත්මක සමාජයක මිනිස්සු අද දවසේ තවත් ග්‍රහලෝකයක් හොයමින් ඉන්නවා මානව වර්ගයාට ජීවත් විය හැකි. අපි එහෙම හොයන මහ ලෝකයක් ඇතුලේ ඒ ග්‍රහලෝකෙට අපි දෛවීය පවරලා බලාගෙන ඉන්න වටපිටාව නිර්මාණය වෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරන්නේ මහේෂ් මේ ගීතේ සිනිඳු සුවැති සලු සිරසින් හැරදා දූවිලි මඩවැකි පිළිගත පළඳා දෙවියන් රෝ දැක්න රැහැක්කේ. දෙවිවරු ඉන්නේ මිනිස්සුන්ගේ හදවතේ. ඒ හදවතේම තමයි යක්ෂයා තින්නේ. ඒ නිසා අපි යක්ෂය යටපත් කර මේ සමාජයේ දෙවිවරු මතු කර ගැනීමේ උවමනාවක් තියෙනවා. ඒ නිසා දෙවිවරු මතු කර ගන්න මනුස්ස හදවතේ ඇතුලේ මේක මීට වැඩිය සුන්දර යහපත් ලෝකයක් බාඩපත් වෙනවා. ඒ නිසා අපි ජීවත් වෙන අතිශය දියුණු තාක්ෂණයෙන් පෙළහර පාන ලෝකෙක දෙවිවරු වන්දනාමාන කරන ඒ මිනිස්සු ඉතාම ගෝත්‍රික තැන තල්ලු කරගල යන කියන්නේ අපිට තියෙනවා විශිෂ්ට දර්ශනයක්. බුදුදහම කියලා කියන්නේ විශිෂ්ට දර්ශනයක්. මේක කියෝ ගන්නෙ නැතිකම මේක හරි අවුලක්. එතකොට මේ බලන්නකෝ දෙවිවරු යන්නේ තාම සත්තුන්ගේ ඇඟවල් උඩ. අපි යනවා දියුණු රොකට් යානවල. මිනිස්සුන්ගේ නිර්මාණ ශක්තිය විද්‍යාවේ බලමහිමය කොතරම් ප්‍රබලද. දෙවිවරු තාම යන්නේ තෙමි තෙමි වැස්සේ දූලි වැදි වැදි සත්තුන්ගේ ඇඟවල් උඩ. දෙවිවරුන්ට දුන දිගට තියෙන ආයුධ ටික අතිශය ප්‍රාථමික ආයුධ තියෙන්නේ. අපි මොහොතින් මුළු ලෝකෙම විනාශ කරන්න පුළුවන් බරපතල ආයුධ හදලා තියෙනවා මේ ලෝකේ. ඒ නිසා පැහැදිලි විද්‍යාව විසින් මේ ලෝකෙ නිර්මාණය කරමින් ඉන්නවා ඉතා ප්‍රබල විදියට. ඒ බඳු වටපිටාවක අපි නොපෙනෙන බලයකට අපේ ශක්තියින් පවරලා බොහොම නරක තැනකට යමින් ඉනවා. නිසා මම විශ්වාස කරන්නේ අර්ථ ක්‍රමයේ සහ සංස්කෘතික ජීවිතයේ අහිමි වෙච්ච මිනිස්සුන්ගේ පොකට් එකට ගහන මිත්‍යා දෘෂ්ටික ව්‍යාපාරයක් ලංකාවේ තියෙනවා. අන්නේ මිත්‍යා දෘෂ්ටික ව්‍යාපාරයට අමතන ගීතයක් මේක. ඒ නිසා ඒ ගීතේ මම හිතනවා දැන් යලි යලි මෙය සාවධානව ඇහිය යුතුයි කියලා.
දැන් රවි මම කැමතියි ඔබේ විකල්ප අදහස් වලට. මට මොහොතක් දෙන්න අපි වෙලාව බලලා ඉක්මනින් ගීතයට යන්න මොහොතකට කලින් මම ඔබෙන් එකම එක ප්‍රශ්නයක් අහනවා. නැත්නම් අපේ ප්‍රේක්ෂක ප්‍රජාව හිතන්න පුළුවන් ඔහුට ඍෂිසේ ඒ අදහස් පළ කරන්න දීලා මම නිශ්ශබ්දව ඉඳීම වැරදි කියලා. ඔබ කෙටියම කියන්නේ දේව භක්තිය අන්ධ භක්තියක් කියලා.
ඒ නිසක වශයෙන් අන්ධ භක්තියක්. ඊට වැඩි ඉතා විශිෂ්ට විද්‍යාත්මක දර්ශනයක් තියෙන ජාතියක් අපි. මුළු විශ්ව දර්ශනයක් තුළ මේක කියෝ ගන්න ඕනේ. අවාසනාවට මේක කියෝ ගන්නේ සාහිත්‍ය. බෞද්ධ සාහිත්‍ය නෙවෙයි බෞද්ධ දර්ශන ඉතා ගැඹුරුයි. මේක කියෝ ගන්න අපේ අය මේක කියෝ ගන්නේ නැහැ. ඒ වෙනුවට අපි ජෛන ආගමික ලක්ෂණ වැළඳගෙන දෙවිවරු ඉන්දියාවෙන් කැඳවාගෙන මේ ඉතා විශිෂ්ට දර්ශනයකට පිටුපාවලා තමයි මේ ඉන්නේ. ඒකම නිහම කියන්නේ.
හැබැයි ඇත්තටම කිව්වොත් රවි මේ මාතෘකාව අපිට හෙට උදේ වෙනකම් උනත් ඔය හේතුව ඔබේ ඔය ඉතාමත්ම අපි ඉතා ඉහලින්ම භක්තියෙන් අගය කරන්නේ මහා දර්ශනය රැකගන්න ඉන්න පිරිසම තමයි ඒ සඳහා දෙවිවරුන්ට ආරාධනා කරලා තියෙන්නේ. එහෙමනම් එතන ඉඳලාම හදන්න වෙනවා. හොඳයි තරුණෙක් විකල්ප අදහස් ඔබ මං හිතන්නේ මන් දිහා විමතියෙන් වගේ බලන් ඉන්නවා. හෙට උදෑසන ඔබට එන ප්‍රතිරෝධයට ඔබ මුහුණ දෙන්න සූදානම්.
කිසිම ගැටලුවක් නැහැ. මං පෙනෙන්නා ඒ කියන්නේ මම කියන හැම වචනයක්ම මං පෙනෙන්නා මහේෂ්.
හොඳයි. දුමල් කලබල වෙන්න එපා. ඒ වුණාට මම දන්නවා දුමල් යටි හිතින් කියන්නේ සියලු දෙවියන්ගේ පීඨෙන් මට මේ ගීත 10 ගායනා කරන්න අවස්ථාව ලැබේවා කියලා. හොඳයි දුමල් ගහන්න.
කුටිය තුල තොරකුළු ලාගුල ගයන ගීතිකා යතිහ යතිකා දෙවියන් වට නැසේ දෙවියන් වට නැසේ පුළුදු කොටන තැන පාර තනන තැන යම්මවුවේ මහවරු සාවේ දෙවියෝ වැටේ දෙවියෝ වැටේ බලන් කඩ තුරාහර දැසේ බලන් කඩ තුරාහර දැසේ සලු සිරසින් හැරදා දූවිලි මඩ වැකි පිළිගත් පලදා දෙවියන් දුවේ දක්වට හැකි කුටිය තුල තොරකුළු ලාගෙන ගයන ගීතිකා යතිහ යතිකා දෙවියන් වට නැසේ දෙවියන් වට නැසේ පුළුදු කොටන තැන පාර තනන තැන දෙවියන් මවුවේ මහවරුසාවේ දෙවියෝ වැටේ දෙවියෝ වැටේ බලන් කඩ තුරාහර දැසේ බලන් කඩ තුරාහර දැසේ සුවදින් සරසි දෙවියන් හා එක් විය හැකි අදුරු කුටිය තුල ගයන ගීතිකා යතිහ යතිකා දෙවියන් වට නැසේ දෙවියන් වට නැසේ පුළුදු කොටන තැන පාර තනන තැන දෙවියන් මවුවේ පහවරු සාවේ බලන් කඩ තුරාහර දැසේ බලන් කඩ තුරාහර දැසේ බලන් කඩ තුරාහර දැසේ
හරි මේ ඔබ කියපු කාරණාවත් එක්ක බලනකොට ජීවිතේ එක සිද්ධියකට මම එක කියලා මේ එකඟයි. මොකද මේ දෙවියන් ඉන්නේ මිනිසුන් තුළම තමයි. ඒ නිසා ඒකනම් අපි සාමාන්‍ය සමාජයේ ඕනෑ තරම් අත්දකිනවා. ඒ නිසා ඔබ හොඳ තැනකට අපි ගෙනාවා.
පෙබරවාරි මාසය ගැන කතා කරනකොට සිංහල කලාලෝකයට සම්බන්ධ ප්‍රධාන චරිත කීපයකටම තමන්ගේ ජීවිතවල වැදගත්ම දවස යෙදිලා තියෙන මාසයක්. ඉනුත් ගිය සුමානේ ගෙවිලා ගිය පෙබරවාරි 18 සුවිශේෂ දවසක්. කඩුගන්නාවේ පොළාද්දර නිවසක 1942 පෙබරවාරි 18 වෙනිදා උදේ 7:29 දරුවෙක් ඉපදුනා. ඔහුට නම තැබුවේ රත්නායක ආරච්චිලාගේ ඩොන් වික්ටර් කියලා. නමුත් දෛවෝපගත සිද්ධිය ඒක නෙවෙයි. ඊට අවුරුදු 7කට පස්සේ 1949 පෙබරවාරි මාසේ 18 වෙනිදා සීතල නුවර එළියේ බ්ලැක්පූල් ගමේ තවත් දරුවෙක් ඉපදුනා. ඒ දික් මාදුගොඩගේ රෝහණ චිත්‍රකුමාර වීරසිංහ. දෙන්නම පෙබරවාරි 18 අවුරුදු 7ක වෙනසක් තමයි තිබුණේ. තවත් අරුම පුදුම දෙයක්. සාමාන්‍යයෙන් good morning කිව්වොත් same to you කියන්න පුළුවන්. නමුත් happy birthday කිව්වොත් same to you කියලා කියන්න අවස්ථාවක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. එක දවස ඉපදීච දෙන්නෙක් වෙන්න එපාය එහෙම සුබ පතන්න. නමුත් මේ දෙන්නට උපන් දිනයක් වෙනුවෙන් same to you කියලා කියන්න පුළුවන් වුණා. මේ දෙන්නම ගාන්ධර්වයෝ. අනික ගාන්ධර්ව භවෙත් ඉහළටම ගියාය. ඒකත් පුදුමයි. පැහැදිලිවම වික්ටර් රත්නායකයන්ගේ අනුප්‍රාප්තිකෙක් වගේ රෝහණ වීරසිංහ. සරලව බැලුවොත් දෙන්නම ඉපදුනේ පෙබරවාරි 18. හැමදාම පෙබරවාරි 18 උදේට දෙන්නට දෙන්න සුබ පතා ගන්නව ඇති. රෝහණ වීරසිංහ තමන්ගේ ගමන් මඟ කියන කෘතියේ කියනවා වික්ටර් ගීතයක් නිර්මාණය කරන අයුරු බලා සිටීම ඉතාම රසවත් මිහිරිතම අත්දැකීමක් කියලා. පදමාලාව ලියලා තියෙන කොලේ සර්පිනාව උඩ තියාගෙන සරපූවරුවේ ඒමේ අතට ඇඟිලි හසුරුවමින් තමාගේ හිතට එන තනුව හෙමිහිට මුමුණමින් පෑන අරගෙන පදමාලාවේ පේලිවලට උඩින් ඒ තනුවලට අයත් ස්වරමාලා ලියන විදිය රෝහණ වීරසිංහ බලා ඉඳලා තියෙන්නේ පුදුම ආශාවකින්. පදමාලාවට උචිත මధుර නව තනුවක් නිර්මාණය කිරීම, අලංකාර යෙදීම, ගායකයාගෙන් ගායකයට ඒ ඒ ගායකයාගේ ශෛලියට ගැළපෙන විදිහට වෙනස් කරලා ඒවායේ සංගීත සංයෝජනය කරන්න වික්ටර් රත්නායකට කිසිම ආයාසයක් නැතුව පුළුවන් කියලයි රෝහණ වීරසිංහ තව දුරටත් කියන්නේ. වික්ටර් රත්නායකයන් තමාටම ගීතණු සදාගත්ත විදියත් අනිකුත් ශිල්පීන්ට ගීතණු හදලා දීපු විදියත් රෝහණ වීරසිංහ දැකලා තියෙනවා. මේ අතර අමරදේව, නන්දා මාලනී, සුජාතා අත්තනායක, ලතා වල්පොල, සුනිල් එදිරිසිංහ, මිල්ටන් මල්ලවාරච්චි, නිරංජලා, නිර්මලා, ශ්‍රීමති තිලකරත්න, ෆ්‍රෙඩී සිල්වා, එම්.එස්. ෆර්නෑන්ඩෝ, ජෝතිපාල, බන්දුල විජේවීර මේ වගේ ශිල්පීන් විශාල ගණනකට වික්ටර් රත්නායකයන් ගීත නිර්මාණය කරලා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒවා මధుර මනෝහර ගීතණු. අද අපි හිතුවා එකම දිනේ උපත ලැබිලා නියුන් සොහියුරන් මෙන් කුළුපඟ රෝහණයි වික්ටර්යි වෙනුවෙන්, එහෙම නැත්නම් රෝහණ වීරසිංහයි වික්ටර් රත්නායකයි වෙනුවෙන් ගීතයක් තෝරගන්න. මේ ගීතය රචනා කරලා තියෙන්නේ ප්‍රේමකීර්තිද අල්විස්. මේ ගීතය සංගීතවත් කරලා තියෙන්නේ රෝහණ වීරසිංහ. මේ ගීතය ගායනා කරලා තියෙන්නේ වික්ටර් රත්නායක. අහලා බලන්න. එදා වගේම අදත් මధుරයි මනෝහරයි.
ගී හදන්න ගාට කොලට පාට දෙන්න විසි කලෙන් අදේ තිබුණු ආදරයයි කරුණාවයි කාටවත් නොදී කුරුල්ලන්ට ගී හදන්න ගාට කොලට පාට දෙන්න විසි කලෙන් අදේ තිබුණු ආදරයයි කරුණාවයි කාටවත් නොදී අවමන්නින්දා ආදරයත් කරුණාවත් අදේ දරා සිටිහන්නා උරුල්ලන්ට ගී අදන්න ගාට කොලට පාට දෙන්න විසිකලෙන් අදේ තිබුණු ආදරයයි කරුණාවත්
දැන් එළඹිලා තියෙන සමුගැනීමේ සහ මෙන්ම යාමේ නිමේෂය අද නවසීලන්ත ස්පර් සංවිධානය වෙනුවෙන් සී සරලංකා නිෂ්පාදනය ඉදිරිපත් කිරීම හා පටිගත කිරීම මහින්ද අත්තනායක. සමුගැනීමක් කියන්නේ සදාකාලික වෙන්වයාමක් නොවන නිසා සිකුරාදා දවසක නැවත හමුවෙමු. මම සුජාතා අත්තනායක ඔබට
ශුභරාත්‍රි. කරුණාවයි කාටවත් නොදී